අපි අද 11 වෙනි ඒකකයේ යටතේ තියෙන ගිණුම් කරන ප්‍රමිතින පාඩම ඒකේ යටතේ එනවා ප්‍රමිතිය SLF RS 16. ඒකේ නම කල්බද. එතකොට මොනවද මේ කල්බද්දක් කියන්නේ? ලීස් එකක් කියන්නේ මොකක්ද? ඒ අතරේ වැටෙන්නේ මොනවද? අපේ ව්‍යාපාර වලට ණයට දේපල පිරියත් උපකරණ ගන්න ඕන වුනහම ණයට දේපල පිරියත් උපකරණ ගන්න ඕන වුනහම ඒ සඳහා අනුගමනය කරන ක්‍රියාපිළිවෙතක් තමයි කල්බද්ද. එතකොට කල්බද්දට අපේ ව්‍යාපාර වලට ගන්න පුළුවන් වෙන්නේ දේපල පිරියත් උපකරණ විතරයි. දේපල පිරියත් උපකරණ වලට තියෙනවනේ ප්‍රමිතියක් LKS 16 කියලා. අන්න ඒ යටතේ වැටෙන වත්කම් තමයි මේ ණය පදනමට ගන්න පුළුවන් වෙන්නේ දීර්ඝ කාලීන ණය පදනමට. එතකොට කල්පද්දක් කියලා මේ ප්‍රමිතිය නිර්වචනය කරනවා වත්කම කුලියට ලබා ගැනීමේදී පාර්ශවයන් දෙකක් අතර ඇතිවන ගිවිසුමක් කල්පද්දක්. පාර්ශවයන් දෙකක් අතර ඇතිවන ගිවිසුමක් තමයි කල්පද්දක් කියලා කියන්නේ. එතකොට මේ ගිවිසුමට සම්බන්ධ පාර්ශවයන් දෙක කවුද? එක පාර්ශවයක් තමයි කල්බදු ගැනුම්කරු. කවුද මෙයා? වත්කම කුලියට ගන්නෙ. අනෙක් පාර්ශවය තමයි කල්බදු දීමනාකරු. කල්බදු දීමනාකරු කවුද එයා? එතකොට වත්කම අර කුලියට දෙන එකේනා. එතකොට මේකේ ප්‍රමිතියේ කියනවා මේ දෙන්න අතර පවතින සම්බන්ධය මොකක්ද දන්නවද? කල්බදු දීමනාකරු හෙවත් ලීසින් කම්පැනි එක කල්බදු ගැනුම්කරුට ලබා දෙන්නේ අදාළ වත්කමේ භාවිතය සහ පාලනය කිරීමේ අයිතිය පමණයි. පාලනය කිරීමේ අයිතිය විතරයි ලබා දෙන්නේ. ඒ කියන්නේ නීත්‍යානුකූල අයිතිය දෙන්නේ නැහැ. නීත්‍යානුකූල අයිතිය ලැබෙනවා කල්බදු ගිවිසුම අවසානයේ. ඒ කියන්නේ වාරික සියල්ල ගෙවල ඉවරුනහම. දැන් කල්බදු දීමනාකරු මේ වත්කම සම්බන්ධයෙන් භාවිතය හා පාලනය කිරීමේ අයිතිය කල්බදු ගැනුම්කරුට දෙන එක සම්බන්ධයෙන් කල්බදු ගැනුම්කරු කල්බදු දීමනාකරුට දෙන්නේ ගිවිසගත් පරිදි වාරික තමයි වාරික. හැම වෙලාවෙම වාරිකයක් කියන්නේ ණය කොටසයි පොලියයි කියන දෙකේ එකතුව. හරි. එතකොට දැන් අපි උදාහරණයක් නිකන් හිතුවොත් අපි හිතමු දැන් අපේ කල්බදු ගැනුම්කරු වන අපේ ව්‍යාපාරිකයා X කියලා හිතමුකෝ. හරි. දැන් මට අවශ්‍ය කරන මෝටර රථයක් ගන්න. මෝටර රථය ගන්න සල්ලි නැහැ. මෝටර රථය ගන්න ලක්ෂ 5යි. මට තියෙන්නේ ලක්ෂය සල්ලි. මම කල්බදු දීමනාකරු වන කල්බදු සමාගමට ගිහිල්ලා කියනවා මෝටර රථ සමාගමේ තියෙනවා මෙන්න මේ 500ක මෝටර රථය, ලක්ෂ 5 මෝටර රථය මට දෙන්න පුළුවන් ලක්ෂයයි. ඉතුරු ටිකට මට ලීස් එකක් හරි ගැස්සලා දෙන්න. එතකොට කල්බදු දීමනාකරු කල්බදු ගැනුම්කරු සමග එකඟ වෙනවා නම් ඒකට මේ කියන කොන්දේසියට එකඟ වෙනවා නම් ලක්ෂ කල්බදු ගැනුම්කරු කල්බදු දීමනාකරු දෙනවා. දුන්නාම එයාට තියෙන තව ණය ටික 400යි. ලක්ෂ 4යි. ලක්ෂ 4යි. මේක ලක්ෂ 4 කියන්නේ කල්බදු වගකීම. මේ ලක්ෂ 4 ගිවිසගත් කාලය තුල මේ ගිවිසගත් කාලය අනිවාර්යයෙන්ම වර්ෂයකට වඩා වැඩි වෙන්න ඕනේ. අපි හිතමු මේ එකඟ වෙච්ච කල්බදු වගකීම වන ලක්ෂ 4 අවුරුදු 4කින් ගෙවලා නිම කරන්න කල්බදු ගැනුම්කරුයි කල්බදු දීමනාකරුයි එකඟ වෙනවා කියලා හිතමුකෝ. එතකොට පළවෙනි වර්ෂයේ දෙවෙනි වර්ෂයේ තුන්වෙනි වර්ෂයේ හතරවෙනි වර්ෂයේ. එතකොට මේ වෙලාවේ කල්බදු කාලය වෙන්නේ අවුරුදු 4යි. අපිට විභාග අභ්‍යාසවලදී අපිට ලැබෙන්නේ මේ වාරිකය වාර්ෂික වාරිකය. වාර්ෂික වාරිකය. හැබැයි ඇත්ත ව්‍යාපාරික ලෝකයේ වෙළඳ ලෝකයේ අපි කියවන්නේ මාසික වාරිකය. හරි, අපිට පහසු කරන්න තමයි වාර්ෂික වාරිකය දීලා තියෙන්නේ. අපි හිතමු අර කිව්ව කලින් උදාහරණේ අර 400 නැත්නම් ලක්ෂ 4 මම ලක්ෂ 4 කියන්නේ 400ට 400 බිඳුතුන අයින් කළා කියන්නේ 400 පළවෙනි අවුරුද්දේ ගෙවනවා අපි හිතමු 120ක්. දෙවෙනි අවුරුද්දේ ගෙවනවා 120ක්. තුන්වෙනි අවුරුද්දේ 120ක්. හතරවෙනි අවුරුද්දේ 120ක්. එතකොට වාර්ෂිකයක ගණන 120යි. එතකොට වර්ෂ 4 අවසානයේ 480ක් ගෙවලා ඉවර වෙනවනේ 120 න් 4 480යි. ඇයි 400 වෙනුවෙන් 480ක් ගෙවන්නේ? වැඩිපුර ගෙවන 80 අවුරුදු 4 කල්බදු පොලිය කියලා තමයි අපි අඳුනගන්නේ. කල්බදු පොලිය. දැන් අපි නිකන් උපකල්පනය කරොත් හැම වාරිකයකම ඇතුලේ තියෙන පොලිය සමානයි කියලා හිතුවොත් පළවෙනි වාරිකයේ පොලිය හැමුණොත් 20යි. එතකොට ණය කොටස කීයද? 100යි. දෙවෙනි වාරිකෙත් ඒ විදිහමයි. තුන්වෙනි වාර්ගයේ තේ විදියමයි. හතරවෙනි වාර්ගය තේ විදියමයි. ඒතර ඔයාලට පේනවා ණය කොටස වෙන්නේ 100 100 100 100 400 වෙනවනේ. ඒතර පොලී වල එකතු 80 වෙනවා. ඒතර මේ එක් එක් අවුරුදු වල පොලිය ඒ ඒ අවුරුදු වල වියදමක් බවට පත් වෙනවා. එතකොට සමාගම් මූල්‍ය ප්‍රකාශන හදනකොට ඒක මොන වියදමක්ද? මූල්‍ය වියදමක්. මූල්‍ය වියදමක්. හරි. එතකොට තවත් එකක් කියන්න ඕනේ. දැන් අවුරුදු මේ උදාහරණෙම අපි ගත්තොත් මේ අපේ මෝටර රථය ගැනීම 500 මෝටර රථය ගැනීම අවුරුදු 4 අවසානයේ 4ක්ම වාර්ෂික ගෙවලා ඉවර වුණාම අපේ කල්බදු ගැනුම් කරුවන එක්ස්ට මේ මෝටර රථේ නීත්‍යානුකූල අයිතිය ලැබෙනවද නැද්ද? ඒක තීරණය කරන්නේ මේ දෙන්න අතර ඇති වෙච්ච කිවිසුම එකඟතාවය මත. මුලින්ම ඇති කරගත් එකඟතාවයේ අයිතිය ලබා ගැනීම නම් අයිතිය ලැබෙනවා. මුලින්ම ඇති කරගත් එකඟතාවයේ අයිතිය ලබා නොගැනීම නම් ඒ කියන්නේ වාර්ෂික ගෙවල ඉවරුණාට පස්සේ මෝටර රථය තාපහු කල්බදු දීම නාකරකම දෙනවා. හරි. ඒ අන්නේ කොන්දේසි දෙක යටතේ අපිට මේ කල්බදු කිවිසුමට මේ වත්කම ලබා ගැනීම සම්බන්ධයෙන් කොන්දේසියට එකඟ වෙන්න පුළුවන් වෙනවා. එතකොට තවත් එකක් මෙතනදී අපි විභාග අභ්‍යාසවලදී ගිනුම් හා ගණන් හදන්නේ කල්බදු ගැනුම් කරුගේ පැත්තින් විතරයි. කල්බදු ගැනුම් කරුගේ පැත්තින් විතරයි. කල්බදු දීමනා කරුගේ පැත්තින් හදන්නේ නැහැ. කල්බදු ගැනුම් කරු කියන්නේ කවුද? වක්කම කුලියට ලබා ගන්න පාර්ශවය.
පැහැදිලි නැහැ. ඇහෙන්නේ නැහැ.
කල්බදු ගැනුම් කරු කියන්නේ වත්කම කුලියට ලබා ගන්න පාර්ශවය සහ වත්කමේ භාවිතයේ සහ පාලනයේ ගන්නෙක් කෙනා. කල්බදු දීමනා කරු කියන්නේ වත්කමේ නීත්‍යානුකූලයි තිබෙන කෙනා සහ වත්කම කුලියට දෙනෙක් කෙනා. වත්කම කුලියට දෙනෙක් කෙනා. එතකොට අපිට මෙතනදී ගිනුම් තැබීම සිදු කරන්නේ කාගේ පැත්තෙන්ද? කල්බදු ගැනුම් කරුගේ පැත්තෙන් විතරයි. ඒකත් මතක තියාගන්න ඕන කාරණයක්. මෙයාගේ පැත්තෙන් අපි ගිනුම් ගත කරන්නේ නැහැ කල්බදු දීමනා කරුගේ පැත්තෙන්. ඊට පස්සේ තවත් එකක් තමයි මේ ප්‍රමිතියට SLFR 16ට අයිති වෙන්නේ නැති දේවල් මොනවද? නැත්නම් මේ කල්බදු ප්‍රමිතිය යොදා නොගත යුතු අවස්ථා මොනවද? අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි කෙටි කාලීන කල්බද්දක් වෙනවා නම් ඒක මේ ප්‍රමිතියට අදාළ වෙන්නේ නැහැ. කෙටි කාලීන කල්බද්දක්. හරි, මේ කරුණු අපිට වැදගත්. බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ උත්තර ලියන්න වැදගත් වෙනවා. කෙටි කාලීන කල්බදු නම් මේ ප්‍රමිතියට අදාළ වෙන්නේ නැහැ. මොන වගේ එකක්ද? අපි හිතමු දැන් අපිට මොබයිල් ෆෝන් එකක් ගන්න ඕන. ගාන 45,000යි. අපිට සල්ලි නෑ එච්චර. අපි මොබයිල් ආයකම් මේ ෆෝන් අලෙවි කරන තැනකට ගිහිල්ලා අහනවා අපිට ගෙවන්න දෙන්න බැරිද මේක? ඒගොල්ලෝ කියනවා දෙන්න පුළුවන්. රුපියල් 10,000ක් දෙන්න, ඉතුරු ටික ගෙවන්න දෙන්න පුළුවන්. අපේ යන කොච්චර කාලයකටද? හැබැයි මාස 10කට තමයි දෙන්නේ. අවුරුද්දකට වඩා අඩු කාලයක් නිසා ඒකත් වත්කමක් ණයට ගැනීමක් වුණත් අපි ඒක කෙටි කාලීන කල්බද්දක් ලෙස සලකලා මේ ප්‍රමිතියට අදාළ වෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය ණය ගනු දෙනු පිළිතුරු වාර්තා වෙනවා. ප්‍රමිතිය අදාළ නැහැ. දෙවෙනි අවස්ථාව තමයි කල්බද්දට යටත් වන වත්කම ඊට අඩු වගේක් ගන්නවා. ඒකේ වටිනාකම ඊට නොසලකී යුතු වගේක් නම් ඒකද මේ ප්‍රමිතියට අදාළ වෙන්නේ නැහැ. ඒකත් සාමාන්‍ය ණය ගනු දෙනුක් විදිහට වාර්තා කරන එක විතරයි කරන්නේ. ඒ මොකක්ද ඒ කතාව? ඔයාලට මතකද ඔයගොල්ලන්ට අර ප්‍රමිතියක් තියෙනවා සාපේක්ෂ වැදගත් භවයේ සංකල්පය කියලා ගිණුම් කරන ප්‍රමිතියක්. මේ සංකල්පයක්. ඒතන සංකල්පෙන් කියනවා නොසලකා හැරිය යුතු වියදම් අයබාර වියදම රාගධන වියදමක් වුණත් අයබාර වියදමක් විදිහට වාර්තා කරන්න කියලා උපදෙස් දුන්නා. මෙතනත් සලකන්නේ ඒකමයි. කල්බද්දට යටත් කරන වත්කම වටිනාකමින් ඉතා කුඩා අගයක් වෙනවා නම් ඒකත් මේ ප්‍රමිතියට අදාළ වෙන්නේ නැහැ. ඔන්න අවස්ථා දෙක. ඊළඟට තවත් වැදගත් දෙයක් මේ SLFR 16 අපි ගණන් හදන්න කලින් මොකක්ද වැදගත් කාරණය? මේ කල්බදු ගිවිසුම ආරම්භ කරනකොටම කල්බදු වත්කම් අපි කල්බදු ගැනුම් කරුගේ පැත්තෙන් අඳුරගන්නේ විශේෂ වචනයක්. මොකක්ද ඒ වචනේ? භාවිත අයිතිය සහිත වත්කම්. අන්න වචනේ. භාවිත අයිතිය සහිත වත්කම්. දැන් ඉස්සෙල්ල උදාහරණයට ගියොත් භාවිත අයිතිය සහිත වත්කම 500යි. තේරුණාද? භාවිත අයිතිය සහිත වත්කම 500යි. ඒත් එක්කම කල්බදු ගැනුම් කරන තවත් වැදගත් වචනයක් තමයි කල්බදු ගැනුම් කරු කල්බද්ද ආරම්භ කරනකොට ගෙවන්න තියෙන ණය කොටස 400යි. ඒකට අපි කියන්නේ කල්බදු වගකීම. මේ වචන දෙක වැදගත්. කල්බදු වගකීම. එතකොට කල්බද්ද ආරම්භ කරනකොටම කල්බදු වක්කම අපි අඳුනගන්නේ භාවිතයි තිය සහිත වක්කම කියලා. එයා කොහොමද මිනුම් කරණය කරන්නේ? මනින්නේ කොහොමද? පිරිවැයට පමණයි. පිරිවැයට පමණයි මනින්නේ. පිරිවැයට. එතකොට භාවිතයි තිය සහිත වක්කමක පිරිවැයට මොනවද අඩංගු වෙන්නේ? පිරිවැයට අයිති වෙනවා කල්බදු වගකීමේ වටිනාකම. කල්බදු වගකීමේ වටිනාකම. ඒ කියන්නේ මේ 400 භාවිතයිතිය සහිත වත්කමේ පිළිවෙල කොටස දෙක මූලික තැන්පතු. ඒ කියන්නේ අර ඉස්සෙල්ලම ගෙවනවනේ කල්බදු වත්කම ගන්නකොටම 100ක් ගෙවුවනේ, ලක්ෂයක් ගෙවුවනේ. ඒකට අපි කියන්නේ ඩවුන් පේමන්ට් එක, මූලික තැන්පතු. ඒක පිළිවෙල කොටස. පිළිවෙල කොටස තුන කල්බදු ගැනුම් කරු දරා ඇති මූලික ඍජු පිළිවෙල. ඒකත් පිරිවැය කොටසක්. මොනවද ඍජු පිරිවැය කියන්නේ? අපි වා දන්නවා අපි වත්කමක් ගන්නකොට මෝටර රථය ගන්නකොට විවිධ ડોකියුමන්ට් චාර්ජස් තියෙනවා. ලිපි ලේඛන ගාස්තු සහ වෙනත් ඍජු පිරිවැය. මේවත් අයිති වෙන්නේ කල්බදු වත්කමේ භාවිත අයිතිය සහිත වත්කමේ පිරිවැය කොටසක් විදියටයි. හතර. හතරවෙනි එක මාර වැටගන්න. මොකද්ද? කල්බදු වක්කම කල්බදු කාලේ අවසානයේ ගලවලා අයින් කරන්න වෙන එකක් නා. ඒ ගලවලා අයින් කරන්න යන පිරිවැයේ ඇස්තනේතු වටිනාකම පිරිවැය කොටසක් බවට පත් වෙනවා. එතකොට භාවිත අයිතිය සහිත වක්කමේ පිරිවැයට අයිති වෙනවා ප්‍රධාන කාරණා හතරක්. මොනවද ප්‍රධාන කාරණා හතර? ආයසරයක් කිව්වෝ කල්බදු වගකීමේ මූලික මිනුම් කරන වටිනාකම දෙක, කල්බද්ද ආරම්භ කරනකොට ගෙවන මූලික තැන්පතුව තුන, කල්බදු ගැනුම් කරු විසින් දරා තිබෙන ඍජු පිරිවැය හතර, කල්බද්ද අවසානයේ මේ වත්කම ගලවලා අයින් කරන්න වෙන වත්කමක් නම් ඒ සම්බන්ධයෙන් දැරීමට සිදුවන පිරිවැයෙහි අස්තමේන්තුගත වටිනාකම. දැන් ඊළඟට වැදගත් වෙනවා කොහොමද මේක කල්බදු ගැනුම් කරුගේ පැත්තෙන් දිනුම් තියන්නේ කියන එක. මම අර පොඩි උදාහරණයක් කලින් ගත්ත උදාහරණයක් ගන්න. මොකද කලින් ගත්ත උදාහරණය 500ක මෝටර රථයක් ගැනීමනේ. ඒක සලකා බැලුවොත් කල්බදු ගැනුම් කරුගේ පැත්තෙන් පොදු ලෙජරේ තියෙන ප්‍රධාන ගිණුම තමයි භාවිත අයිතිය සහිත වත්කම් ගිණුම. භාවිත අයිතිය සහිත වත්කම් ගිණුම. දැන් කල්බදු වත්කම් ගිණුම කියලා කියන්නේ නැහැ. මෝටර රථ ගිණුම කියලා කියන්නේ නැහැ. ඒකට කියන නම තමයි භාවිත අයිතිය සහිත වත්කම්. ඔයාලා මතකයි ඒක අර මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ LKS 1 ආකෘතියේ ජංගමන වල වත්කම් වල පළවෙනි එක දේපළ පිළිවෙත් උපකරණනේ. දෙවෙනි එක තමයි භාවිත අයිතිය සහිත වත්කම්. සටහන පහ මතක ඇති. දෙවෙනි පොදු ලෙජරේ ගිණුම තමයි කල්බදු දීමනාකරු. කල්බදු දීමනාකරු. මෙයා නයිහී වගකීම. තවත් මේකට සම්බන්ධ පොදු ලෙජරේ ගිණුම මොකද්ද? කල්බදු පොලි. කල්බදු පොලි ගිණුම. මුදා ගිණුමත් ඉතින් අපි ගමු. දැන් අපි 500ක මෝටර රථයක් ගත්තේ. අපි දිනේකුත් දාගම්කෝ වල මේක ගත්තේ 2020යි 4යි එක කියලා හිතමුකෝ. පන්සීයක පිරිවැයක් සහිත මෝටර රථය කල්බදු ක්‍රමයට ගත්තා. එදාම 100ක් ගෙවුවා. කල්බදු වගකීම 400යි. ගිනුම්ගත කිරීම කල්බදු ගැනුම්කරුගේ පැත්තෙන් ආරම්භ කරන්නේ කල්බදු වගකීමෙන්. කල්බදු වගකීමෙන් තමයි පටන් ගන්න. ඒක පිරිවැය කොටසක් කියලා කලින් කිව්වා මතකද? ඉත්ත සටහන භාවිත අයිතිය සහිත වත්කම් ගිනුමට හර වෙනවා 400. කල්බදු දීමනාකරුගේ ගිනුමට බැර වෙනවා 400. හරි? එතකොට කල්බදු දීමනාකරුගේ ගිනුම ලියන්නේ භාවිත අයිතිය සහිත වත්කම්. භාවිත අයිතිය සහිත වත්කම් ගිනුම ලියන්නේ කල්බදු දීමනාකරු. හරි? දැන් එදාම, ඒ කියන්නේ 2024 4 1 දවසේම මූලික තැන්පතුව 100ක් ගෙවනවා. සල්ලි ගෙවුවාම මුදල් බැර 100යි. භාවිත අයිතිය සහිත වත්කම් ගිනුමට තමයි හරවේ. අන්න. මෙතන එතකොට මුදල් භාවිත අයිතිය සහිත වත්කම්. ඔන්න දැන් ධිත්ත සටහන් දෙකක් ගියා. එතකොට අපි මේක ගිනුම් වර්ෂ ඉවර වෙන්නේ මේ කියපු වර්ෂයේ ගිනුම් වර්ෂ ඉවර වෙන්නේ 2021 3 31 9 පළවෙනි වාරිකයේ වන අපි වාරිකයේ 120 120 වර්ෂ හතරක් නිගත්තේ පළවෙනි වාරිකයේ අනිවාර්යයෙන්ම ගෙවන්නේ මාර්තු 31. ඒක විභාග අවශ්‍යතාවයක් විතරයි. හරි මාර්තු 31 120 ගෙවුණොත් එතකොට 120 ගෙවුවාම මුදල් බැර කල්බදු දීමනාකරු හර මෙතන ලියන්නේ මුදල්. හරි දැන් අර වාරිකය ඇස්සේ තියෙන පොලිය දැන් අපි අයින් කරන්න ඕනේ කල්බදු පොලිය ගිනුමට. පොලිය 20යි කියලා මම කියන්නේ. කොහොමද? කල්බදු දීමනාකරු බැර අයින් කරා කල්බදු පොලිය ගිනුම හර. ඔව්
සර් මට ආයෙත් මුල ඉඳන් මුල කේන්දරම කියලා දෙනවද අර 400 දාපු ඉඳලා
මෙතන
ඔව් සර් මුල ඉඳලා මට පොඩ්ඩක් තේරුණා
දැන් කල්බදු පොලිය මේ 120ස්සේ තියෙනවා ඒක අයින් කරන්න කොහොමද කරන්නේ කල්බදු දීමනාකරු බැල කල්බදු පොලි හර ඒ පොලිය ගිනුම දහර කරන්නේ ඒක වියදම නිසා. මේ අපි සලකා බලන වර්ෂයේ වියදම. හරි? එතකොට කල්බදු පොලිය ගිනුම කියන්නේ කල්බදු දීමනාකරු කල්බදු පොලිය. හරි? දැන් වර්ෂය අවසානයේ පළවෙනි වාරිකයේ ගෙවලා ඉවරයි. දැන් වැදගත් තැනක් තියෙනවා. මේ කල්බදු වත්කම මෝටර රථයක් කියලා අපි හිතුවේ. මේක ෂෙයර් කරන්න එපේ. ෂෙයර් කරනකොට අපිට තියෙනවා පදනම් දෙකක්. මොකද්ද පදනම් දෙක? මේ වත්කම කල්බදු කාලය අවසන් වුණාම අපිට අයිති වෙනවද? අයිති වෙන්නේ නැද්ද? අයිති වෙනවා නම් ෂය බලන්නේ කොහොමද? පිරිවැය 500 පිරිවැය පළදායි ජීව කාලයෙන් බෙදලා. වත්කමේ පළදායි ජීව කාලය තමයි එතකොට බෙදන්න ඕනේ. ඔන්න මම මේ ගානේව පළදායි ජීව කාලය අපි හිතමු අවුරුදු 5යි කියලා. 5න් බෙදන්න. 100යි. හරිද? කල්බදු කාලයේ අවසානයේ මේ වත්කමේ අයිතිය කල්බදු ගැනුම්කරුට පැවරෙන්නේ නැත්තම් අයිති වෙන්නේ නැත්තම් එහෙනම් ෂය බලන්නේ පිරිවැය වන 500 කල්බදු කාලයෙන් බෙදලා අන්න වෙනස. පැහැදිලිද? පැහැදිලිද? කල්බදු කාලයෙන් බෙදලා. එතකොට වාර්ෂික ෂය 125. එතකොට අපිට අභ්‍යාසය තුළ උපදෙස් දෙනවා මේ වත්කම කල්බදු කාලේ අවසානයේ කල්බදු ගැනුම්කරුට පැවරෙනවද නැද්ද කියලා. කල්බදු ගැනුම්කරුට පැවරෙනවද නැද්ද කියලා උපදෙස් දෙනවා. හරි? පැවරෙනවා නම් ෂය බලන්නේ පළදායි ජීව කාලයෙන් බෙදලා. පැවරෙන්නේ නැත්නම් අපි ෂය බලන්නේ කල්බදු කාලයෙන් බෙදලා. අන්න වෙනස. දැන් අපි මේ ගාන ගනව ගම්කෝ පැවරෙනවා කියලා. එහෙනම් පළදායි ජීව කාලය අවුරුදු 5 කියලා අපි හිතුවේ. එතකොට වාර්ෂික ෂය වෙන්නේ 100යි 505න් බෙදන්න. කොහොමද ෂය ගිනුම් ගත කරන්නේ? ෂය ගිනුම් ගත කරන්නේ කොහොමද? හරි ෂය ගිනුම් ගත කරන්නේ. හරි සුපුරුදු පරිදි අර සාමාන්‍ය විදියටමයි. ෂය ගිනුම හර මෝටරක ෂය ගිනුම හර සමුච්චිත ෂයද සමුචිතය දැර. සීයයි කියුවේ සීයයි. ඡය ගිනුමාර වේදම සමුචිතය දැර. සමුචිතය ගිනුම වත්කම් ගිනුමා. හැබැයි තියෙන්නේ බැර ශේෂයක්. මෙතන ඡය මෙතන සමුචිතය. තවත් පොඩි දෙයක් මේ ඡය ගිනුම අපි ඇත්තටම අඳුන්වන්නේ ප්‍රමිතංග 16ට අනුව භාවිත වත්කම් ඡය. භාවිත වත්කම් ඡය. නිකන් ඡය නෙමෙයි භාවිත වත්කම් ඡය. ඔය ලාභ ලාභ ගිනුමට දාන්නේ ආදායම් ප්‍රකාශයට දාන්නේ භාවිත වත්කම් ඡය. වියදම. එච්චරයි. දැන් මේ 2021යි 331 ගැන අවසන් වසර ගැන නම් අපි හිතුවේ කොහොමද මේක මූල්‍ය ප්‍රකාශනවල පෙන්නන්නේ? මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ මේක වගකීම කොහොමද පෙන්නන්නේ? එතන තමයි වැදගත්. හරි. ජංගම නොවන වත්කම් වල අපි ලියන්නේ භාවිත අයිතිය සහිත වත්කම කියලා. පෙන්නන්නේ ධාරණගය. පිරිවැය 500යි, වර්ෂය අවසානයේ සමුචිත ඡය 100යි, 500න් 100 ගියාම 400 තමයි මෙතන පෙන්නන්නේ. වගකීම කොහොමද පෙන්නන්නේ? කල්පතු දීමනාකරු කියන්නේ වගකීමනේ. වගකීම කොච්චරක් තියෙනවද බලමුකෝ 2021යි 331කට. 420යි 300ක් තියෙනවා. 300ක් තියෙනවා. 300 කියන්නේ දැන් ඔයාලට මතකද වාරික හතරක් නිතිත්තේ මේ ගානේ 120 120 120 130. ඒ හැම වාරිකයක් අස්සෙම තිබ්බ පොලිය 20යි 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 20යි. ඒතර ණය කොටස වෙන්නේ 100යි 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 100යි. ඒතර දැන් පළවෙනි වර්ෂයේ වාරිකය ගෙවලා ඉවරයි. දෙවෙනි වර්ෂයේ ණය කොටස වාරිකයේ තියෙන 100යි. තුන්වෙනි වර්ෂයේ වාරිකයේ තියෙන ණය කොටස 100යි. හතරවෙනි වර්ෂයේ වාරිකයේ තියෙන ණය කොටස 100යි. ඒ 100 ඒවා තුන නෙමේ කල්පතු දීමනාකරුගේ කියන්නේ 300 කියන්නේ. හරිද? එතකොට මේ 300 න් 100 ඉදිරි වර්ෂයේ තුල ගෙවන්න નિયમિતයි ඉන්නේ ගෙවෙන්නේ නැහැ ගෙවීමට નિયમિતයි. අන්නේ ගෙවීමට નિયમિત 100 ජංගම වගකීමක් විදියට තමයි යන්නේ. ලියන්නේ කල්පතු දීමනාකරු. ඉතුරු 200 ඒ කියන්නේ 3වෙනි වර්ෂයේ සහ 4වෙනි වර්ෂයේ ගෙවන්න තියෙන 100 100 200 අපි අඳුනගන්නේ ජංගම නොවන වගකීමක් කියලා. ලියන්නේ කල්පතු දීමනාකරු. 200යි. ඒ කියන්නේ අර 300 හරිද? අපි වගකීම කොටස් දෙකකට බෙදා ගන්නවා. මේ වගකීම 2021යි 331 දිනට තිබුණු වගකීම කොටස් දෙකකට බෙදා ගන්නවා. ජංගම කොටස සහ ජංගම නොවන කොටස කියලා. ජංගම කොටස වෙන්නේ හැම වෙලාවෙම ඉදිරි වර්ෂයේ ගෙවන්න තියෙන වාරිකේ ණය කොටස පමණයි. ඉදිරි වර්ෂයේදී ගෙවීමට තිබෙන වාරිකේ ණය කොටස පමණයි. වාරිකේ 120යි ණය කොටස 100යි නේ. එතකොට ජංගම නොවන කොටස වෙන්නේ අර මුළු වගකීමෙන් ජංගම කොටස ඉවත් කරාම එන ඉතිරි උත්තරේ. ඒ කියන්නේ 300 මේ 100යි කරාම 200. ඔච්චරයි. හරිද? එතකොට මේ ටික තමයි අපේ ගිණුම් කරන වැඩපිළිවෙල. කල්බදු ගැණුම් කරුගේ පාර්ශවයේ පොදු ලෙජරේ වාර්තා කරන සහ මූල්‍ය ප්‍රකාශනවල වාර්තා කරන ආකාරය. එතකොට ඊට අමතරව මේකේ තව දැනගන්න ඕන තව එකක් තියෙනවා. මොකද්ද මේ සම්බන්ධයෙන්? මූල්‍ය ප්‍රකාශනවල මොනවද කළ යුතු හෙළිදරව් කිරීම? හෙළිදරව් කිරීම හැම ප්‍රමිතියකම හෙළිදරව් කිරීමනේ. හෙළිදරව් කිරීම වලින් ඉවර වෙන්නේ එකක් තමා, එක හෙළිදරව් කිරීමක් තමා භාවිත අයිතිය ඇති වත්කම් වල ඡය හෙළිදරව් කරන්න ඕන. භාවිත අයිතිය සහිත වත්කම් වල ඡයදික හෙළිදරව් කරන්න ඕනේ. ඒ කියන්නේ මේකට අනුව 100 හෙළිදරව් කරන්න ඕනේ. දෙක, කල්බදු වගකීම මත පොලිය හෙළිදරව් කරන්න ඕනේ. ඒ කියන්නේ මේ 20 මේකට අනුව 20. ඔයා දන්නවා මේක හෙළිදරව් කරන දණක් තියෙනවා සමාගම් මූල්‍ය ප්‍රකාශන හදනකොට LKS 1 ආකෘතියට අනුව ලාභ හෝ අලාභ වෙනත් කිසිම ආදායම් ප්‍රකාශයේ සතහන් අංක දෙකට යනවා. බදුකර ලාභයේ ගණනය කරත්තේ පහත වියදම්ද ගණනය කිරීමෙන් පසුවයි කියලා. ඔයා බලන්න පොඩ්ඩක් ගිහලා එතන හෙළිදරව් කරන වියදමක් විදිහට තමයි යන්නේ කල්බදු පොලිය. හරි, තුන්වෙනි එක තමයි කල්බද්දේ මුළු මුදල් ගලා යෑම හෙළිදරව් කරන්න ඕනේ. කල්බද්දේ මුළු මුදල් ගලා යා. ඊළඟට භාවිත අයිති ඇති වත්කම් වලට එකතු කිරීම. දැන් ඒ කියන්නේ දැන් අපි මෙතනදී අපි 2020යි 4යි 1නේ මේ වත්කම ගත්තේ. වර්ෂයේ නැද තවවත්කමක් ගත්තොත් අර භාවිතයිතිය සහිත වත්කම වල තවත් එකක් එකතු වෙනවා. අන්නේ එකතු කිරීම ඉදිරිපත් කරන්න. හරි, අන්තිමට කාලච්ඡේදයේ අවසාන දිනට භාවිත අයිති ඇති වත්කම් වල ධාරණ වටිනාකම් හෙළිදරව් කළ යුතු වෙනවා. එතකොට එච්චරයි අපිට SLA 416 සම්බන්ධයෙන් අපිට කතා කරන්න තියෙන්නේ.